මීළඟට ෆීල් මාසර් සරත් පොන්සේක මැතිතුමා.
ස්තුතියි මන්ත්‍රීතුමනි.
තවර විනාඩි 11ක් තියෙනවා.
මෙතෙක් වෙලා මේ කතා ඔක්කොම අහගෙන ඉන්නකොට අපිට තේරුණේ නිකන් හරියට රට කෑවේ අපි වගේ. රට කාලා කුඩු පට්ටම් කරලා විනාශ කරලා. දැන් රට ගොඩ නැගීම ගැන කතා කරන බොහොම ආඩම්බරේ. ගොඩ නගන්න ඉඩ දෙන්නලු. මේවා ඉතින් කාටද කියන්න ඕනේ රටේ ජනතාව මේ යථාර්ථය තේරුම් ගනි කියලා අපි ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. අපි අද ජනාධිපතිතුමාගේ ජාතිය ඇමතීම ගැන විවාද කරනවා. මේ රටේ ජනාධිපතිලා ජාතිය ඇමතපු තරමට මේ රට දියුණු වුණා නම් අද අපි ජීවත් වෙන්න ඕනේ දිව්‍ය ලෝකයක් වගේ රටක. මේ අවස්ථාවෙත් අපි දැක්ක හැමදාමත් වගේ ජනාධිපතිතුමාගේ ජාතිය ඇමතීමක්. ජනාධිපතිතුමා සීන ලෝකේ ජීවත් වෙමින් නොයෙක් දේවල් කියාගෙන ගියා. එතුමා කිව්වා රට දැන් ස්ථාවර වෙලා කියලා. 2023 පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධනයේ ඍණ 11.5ක් තියෙද්දි තමයි රට සංවර්ධනය වෙලා කියලා ස්ථාවර වෙලා කියලා කියන්නේ. රුපියල පොඩ්ඩක් කියලා ගියාම ඒක ගැන වර්ණනා කරනවා. ඩොලර් ණයට අරගෙන ආනයන නවත්තලා ඇමරිකාවේ ඩොලර් වැටිච්ච වෙලාවක රුපියල පොඩ්ඩක් ඉහළ ගියාම ඒ ගැන වර්ණනා කරනවා. ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අභියෝග හමුවේ දුෂ්කරතා විඳගන්නලු. අභියෝග ගෙනාවේ කවුද කියලා එතුමා කියන්නේ නැහැ. අභියෝග ගෙනෙල්ලා ඒවා විඳගන්න කියලා කියන්නේ රටේ ජනතාවට. රට පාලනය කළ අය හොරා කාලා ඒවා කරලා ඒවට වන්දි ගෙවන්න කියලා තමයි මෙතුමා මේ ජනතාවට කියන්නේ. එතුමා එහෙම කියන්නේ හොරකම් කරපු වුන් එක්කම එකතු වෙලා ඉඳගෙන උන් ආරක්ෂා කරමින් රටේ ජනතාවට දුක් විඳින්න කියලා තමයි කියන්නේ. වෙන විකල්පයක් නැහැ කියලා කියනවා එතුමා. ජනාධිපති කියනවා ආර්ථිකය හා සමාජයේ සම්පූර්ණ පරිවර්තනයක් කරන්න ඕනේ. එතුමා ආර්ථිකය පරිවර්තනය කරන්න හදන්නේ බදු ගහලා මිනිසුන්ගේ සේවාගාතු වැඩි කරලා මිනිසුන්ට විදුලිය නැතුව දුක් විඳලා කන්න බොන්න නැතුව ඉනකොත් තමයි ඒ ආර්ථික සංවර්ධනය කරන්න හදන්නේ. එතුමා සමාජ පරිවර්තනයක් කරන්න හදන්නේ නොයෙක් නොයෙක් නීති පනත් ගෙනෙල්ලා ඒවා ගෙනාවට වැඩක් නැහැ ජනාධිපතිතුමෝ. අපි දැක්ක රත්තරන් හොරා ආරක්ෂා කරලා මේ සභාවට අරගෙන ආපු හැටි. ඒකන්ද ඒවෙන් සමාජ පරිවර්තන කරන්න බෑ. එතුමා කරලා තියෙන එකම පරිවර්තනය තමයි මිනිසුන්ට කන්න බොන්න නැතුව හොම්බෙන් ගිහිල්ලා අනාථ වෙලා රටේ ජනතාව දුගිය බවට පත් කරපු එක. ජනාධිපති කියනවා දුෂ්කර මාර්ගයේ ගොස් අනාගත පරම්පරාවට ජීවත් විය හැකි රටක් හදන්නලු. ඊට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා වර්තමාන පරම්පරාව බලා ගන්න. වර්තමාන පරම්පරාවට කන්න බොන්න දෙන්න. එතුමාට මේ මාර්ගයේ දුෂ්කර මාර්ගයේ තේරුම් ගිහිල්ලා තියෙන්නේ දේශපාලනයට ඇවිල්ලා අවුරුදු 40කට පස්සේ. ඒවා කලින් තේරුම් ගත්තා නම් මේ මාර්ගවල අපට මූණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට එතුමා කියනවා සම්ප්‍රදායික දේශපාලනයෙන් ගැලවෙන්න එතුමා වක්‍රව කියනවා ඒකෙන් ගැලවෙන්න නම් දේශීය සම්පත් විකුණන එකට විරුද්ධ වෙන්න එපාලු. මේක යකය කතාවක්. දේශීය සම්පත් විකුණන එක විකුණුවත් තමයි ඒ කියන්නේ සම්ප්‍රදායික දේශපාලනයෙන් ගැලවෙන්න පුළුවන්. එතකොට මේ ලෝකේ දියුණු රටවල් සම්ප්‍රදායික දේශපාලනයෙන් ගැලවිලා තියෙන්නේ තියෙනු සියලු සේසත විකුණලා වෙන්නේ නැති. එතකොට එතුමා කියන ලාභ ලබන ආයතන විකුණන්න යන්නේ අපි හිතන්නේ මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් ගැලවෙන්න. අපට ආරංචි එතුමා ටෙලිකොම් විකුණන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා එංගලන්තේදී හම්බෙලා තියෙනවා. ඒ පුද්ගලයා තමයි අතීතයේ LTT එකේ මුදල්ව අමාරු කරපු පුද්ගලයා. එතුමාට රූපවාහිනී නාලිකාවකුත් මෙහෙ තියෙනවා. ඒ LTT කාර්යයක් තමයි මෙහා මේ ටෙලිකොම් එක විකුණන්න එංගලන්තයට ගිහිල්ලා සාකච්ඡා කියන්නේ. එහෙම කී කිය 20:47 කැරට් එකක් ගැන කතා කරනවා. ඒක ලොකු කැරට් එකක්. ටෝන් ගාන බර කැරට් එක 20:48. මේක වවන්නේ එතුමාට තාම ඉඩමක්වත් හම්බෙලත් නැහැ. මේ කැරට් දීලා රටේ ජනතාව රවට්ටලා තාමත් මේ තක්කඩි දේශපාලනක් කියව හදන්නේ ජනතාව ගුණාට අන්දවන්න පමණමයි. ශක්තිමත් වර්ධනයක් සහිත ව්‍යාපාර ගොඩනගනවලු. තියෙන ව්‍යාපාර කඩන් වැටෙනවා. ඇරුම් කර්මාංශාලා වහනවා. තමුන්නාසලට ව්‍යාපාර තියෙනවා නම් ඒවත් හොම්බෙන් ගිහිල්ලා තියෙන්නේ. එතුමා සීන ලෝකෙ ඉඳගෙන ශක්තිමත් ව්‍යාපාර ගොඩනැගීමක් ගැන කතා කරනවා. ඊළඟට එතුමා වැල්පාලමෙන් යන කතාව ආපහු කියනවා. අපි දන්නවා හැමෝමත් දන්නවා වැල්පාලමෙන් ගෙනියන්න හදනවා රාජපක්ෂ බබෙක්. එතුමාගේ මේ බබා ගෙනියම වැල්පාලම ඒවා කරන්න කතා කරාට විදේශ විනිමය ඉපීමක් ගැන මොනවත් සැලසුම් කළා නැහැ. අපනයනය වර්ධනය කිරීමක් ගැන එතුමා පොඩ්ඩක්වත් කල්පනා කළා නැහැ. අඩු ගානේ සංචාර ක්ෂේත්‍රය අපි දන්නවා සංචාර කැමති කෙනෙක් ඉන්නවා හැමදාම රටෙන් පිට ඉන්නේ. ඉන්දියාවේ සුවාන්දයක් ගත කළා මිලියන 140ක් දුකද වියදම් කරලා එයා රෙමෙ ගිහිල්ලා බැනර් අල්ලන් හිටියට සංචාරකයෝ එන්නේ නැහැ. එයාගේ ඇත්තල පාසුකම් වර්ධනය කරන්න කිසිම දෙයක් කරලා නැහැ. කෘෂිකර්මය ජීවර කර්මාන්තේ මේ කුකුල් මස් ගොවිපළවල් ඒවා සංවර්ධනය කරලා අඩු ගන්න ජනතාවට කන්න බොන්න පුළුවන් රටක් ගොඩනගන්නවත් සැලසුමක් නැතුව තමයි රටේ සංවර්ධනය ගැන එතුමා කතා කරන්නේ. නයගන්න ඇරෙන් අපි දැක්කෙනෑ මෙතුමා කිසිම ආර්ථික සැලැස්මක් ඇතුව ක්‍රියා කරනවා. ඒක තමයි මේ පළවෙනි කාර්තුවේ මේ අවුරුද්දේ ආර්ථික වර්ධනයේ ඍණ 11.5. එතකොට ඒව කරන ඇරෙන්න සැලැස්මක් නැතුව එතුමා අඳුරේ යතපත ගන්නවා. සියල්ල සියලුම දේවල් අසාර්ථක වෙද්දී විවිධ පඩක් ගෙනෙල්ලා ජනතාව මර්ධනය කරන්න හදනවා. මාධ්‍ය මර්ධනයට පන්තක් ගේනවා. එතුමා කියනවා මේ පනත් ගේන්නේ අර එතුමාගේ ගේ ගිනි තියපු මාධ්‍ය ආයතන ඒව වහන්නලු. ඒවට අනතුරු ඇඟීමක් කරනවා. මේ එතුමා අනතුරු වගන්නේ සිරසට. සිරස කියන්නේ මේ රටේ හැමදාම මොන ආණ්ඩුවක් තිබුණත් කෙලින් වැඩ කරව මාධ්‍ය ආයතනය. එතුමා සිරසෙන් පිළිගන්න හදනවා. අර කැමරාවක් අල්ලගෙන එක්කෙනෙක් හිටබින්ද ගේ ගිනි තියනකොට සිරසෙන් පිළිගන්න හදනවා. දූෂණ විරෝධී පනතක් ගේනවා. දූෂණ විරෝධී පනතක් ගෙනට වැඩක් නැහැ. මේ රටේ යුක්තිය පසදෙලීමේ ක්‍රියාදාමයේ අන්ත දූෂිතයි. ඒක දේශපාලනීකරණය වෙලා එකම මේ පනත් ගෙනාවට එතුමා සත පහක වැඩක් නැහැ. ඊළඟට බැංකු මර්ධනයේ පනතක් ගේන්න හදනවා. ප්‍රතිප්‍රස්ත ත්‍රස්ත පනතක් ගෙනල්ලා ඉවරලා ජනතාවගේ මානසික මානුෂීය අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ඒවා මර්ධනය කරන්න හදනවා. මෙතුමා කැටියට ජීවත් වෙන්න හදනවා. මේ ගැන අපට කනගාටුයි. ජනාධිපතිතුමෝ ඔබතුමා මේ රටේ නායකයා. ඔබතුමා තේරුම් ගන්න ඕනේ මේ රටේ දරුවෝ සියලු දෙනාම ඔබතුමාගේ දරුවෝ හැටිය සලකන්න. අපි දැක්කාර විශ්වවිද්‍යාලයේ 4 වෙනි වසරේ ශිෂ්‍යෝ දෙන්නෙක් අල්ලන් ගිහලා දවස් 170ක් ඉර කරලා තියෙනවා. 3 වෙනි වසරේ ශිෂ්‍යයින් නමකව දෙ දුන්නා කියලා. එහෙම වෙනවද විශ්වවිද්‍යාලවල? අන්තිම වසරේ ශිෂ්‍යයෝ 3 වෙනි වසරේ නමකව දෙ දෙනවද? ඒ ශිෂ්‍යෝගෙන් පලි ගන්නවා දේශපාලන කරුණු කාරණා මත. ඒවා නවත්තන ජනාධිපතිතුමා මේවා බොහොම ලැජ්ජ නැති වැඩ. මේ දරුවෝ ඔබතුමාගේ දරුවෝ හැටිය සලකන්න ඔබතුමා මේ රටේ නායකයා කියලා හිතාගෙන හරි ඉන්නවනම් ඊළඟට ජනාධිපතිතුමා ජනතාවගේ ජීවිත ගැන සංවේදී වන්න. මං දන්න තරුණ දරුවෙක් මට කතා කරා ජයාල මගේ දිස්ත්‍රික්කේ. තාත්තා ඉස්පිරිතාලේ කිව්වා රාගම අවුරුදු 58යි දැන් ඉතින් එයාට වයසයි නේ කිව්වා. මේ රටේ දැන් කට්ටිය හිතන් ඉන්නේ අවුරුදු 58ක් කියන්නේ මැරෙන වයස කියලා. රාගම ඉස්පිරිතාලේ ඉන්නකෝ කිඩ්නි දියවඩියාව වැඩි වෙලා තා ගෙදර ලයිට් කපලා කිව්වා රුපියල් 27000ක බිලක් ගෙවන්න බැරුව. මගේ සාක්කුවේ රුපියල් 10000ක් තියෙනවා කිව්වා. මට ඒකෙන් තාත්තගේ වැඩ කරගන්න පුළුවන් කිව්වා. මං ඒ වෙලෙම බැංක account එක ගහලා රුපියල් 30000ක් දැම්මා ගෙදර විදුලි බිල ගෙවා ගන්න කියලා. මේ ජනතාව මෙහෙම ජීවත් වෙද්දී මේ විරුද්ධ පක්ෂයේ ඉන්න නොම්බර් එකේ මේ රට සංවර්ධනය වෙනවා අපිට මේ ගොඩනගන්න දෙන්න එක එක බයිලා කතා කියනවා. මේ මිනිස්සු යථාර්ථය දන්නේ නැහැ. මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා මේගොල්ලෝ තේරෙන්නේ නැහැ. ජනාධිපතිතුමා මං ගෞරවයෙන් ඔබතුමාෙන් ඉල්ලා සිටිනවා ඡන්ද ගන්න හිතාගෙන ඡන්ද ගුඩු දීලා මේ රටේ විහෙර විහාරවලට පුරාවස්තු වලට පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන දේවල් වලට අත ගහන්න ලෑස්ති වෙන්න එපා. ඒවා අපි ඉතා ගෞරවයෙන් ගාම්භීරව ආරක්ෂා කරගෙන ආපු දේවල් ඔබතුමා ඒ වගේ කැත වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම කරොත් කවදා හරි ඔබතුමාට ඒවට මූණ දෙන්න වෙනවා. යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජනාධිපතිතුමා ඔබතුමා රට සංවර්ධනය කරනවා කියලා කියනවා. මේ රටේ මේ විරුද්ධ පක්ෂයේ මේ ආණ්ඩුවේ
ගරු මන්ත්‍රීතුමා ඔබට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
හදයි. මේ ආණ්ඩුවේ ඉන්න අයත් හිතාගෙන ඉන්නේ මේ රට සංවර්ධනය කරනවා කියලා. මේගොල්ල මේ සංවර්ධනය කියන්නේ අර 2019 යහපාලන කාලේ තිබුණ තැනට රට ගෙනිත්තොත් මේගොල්ල හිතන්නේ මේක සංවර්ධනය වෙලා කියලා. එතකොටත් මේ රටේ සමෘද්ධියෙන් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. එතකොට 25%කට කන්න බොන්න නැහැ. මේ රටේ මිනිස්සු 3-wheel වලට මොටර්සයිකල් වලට තමයි පුරුදු වෙලා ඉන්නේ. මේ රටේ පොදු ප්‍රවාහන පන්තියක් හැදිලා නැහැ. ජනතාව සුඛ විහරණේ සබ පහසු වල දියුණු රටවල ජීවත් වෙන හැටි දැකලත් නැහැ. මේගොල්ලෝ මේ සංවර්ධනය කරනවා කියන්නේ ඒ සිහිනේ තමයි දකින්නේ. සංවර්ධනය කියලා අපි බලාපොරොත්තු වෙන සිහිනේ තමයි ලෝකේ දියුණු රටවල් එක්ක එකට හිට ගන්න පුළුවන් රටක් අපිට හැදෙන්න ඕනේ. ඒ රටවල මිනිස්සු කාල බීලා ආරක්ෂාවක් ඇතුව හොඳට හොඳ මානසිකත්වයකින් ජීවත් වෙනවා. මේ රටේ අද ආරක්ෂාවවත් අඩු ගානේ නැහැ. අපි දැක්කා ළමා අපචාර ගිය අවුරුද්ද 11,500යි. මේ අවුරුද්දේ මාස 5කට වෙඩි තැබීම් 38ක්. අද ඊයේ දවසේ පවණක් වෙඩි තැබීම් 3ක් සිද්ධ වෙලා තියෙනවා. ඒකට මේ රටේ ජනතාවට ආරක්ෂාව නැහැ. ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නැහැ. රට කඩා වැටලා සදාචාරය විනාශ වෙලා එහෙම තියාගෙන හීන දැකදක දැන් කියනවා අපි සංවර්ධනය කරනවා කියලා. මේ රට කෑවේ මේ විරුද්ධ පක්ෂේ ඉන්න අපි නෙමෙයි. මේ රට විනාශ කරේ තමුන්නාන්සේලා. ඊට පස්සේ අපි අහ බලාගෙන අපට කියන්න එපා අපිට මේක සංවර්ධනය කරන්න දෙන්න කියලා. තමුන්නාන්සේලා ක්‍රියාකලාප නිසා දැන් බදු ගහපු නැති එකටත් ඒක ගැන ආඩම්බරෙන් කතා කරනවා. ගෝඨාභය බදු අයින් කරාලු. බදු අයින් කළා තමයි මේ රටේ ආර්ථිකය හොම්බෙන් ගියේ. දැන් ඒ වගේ ආඩම්බරයෙන් කතා කරනවා.
ගරුමන්තුමා කාලේ
කරපු වැඩි තේරුම් ගන්න. තමුන්නාසලා රජේ ඉඳගෙන අපි තමුන්නාසලා රජේ කරන්න උදව් දෙන්නේ නැහැ කියලා අපිට මඩ ගහන්න එපා. තමුන්නාසලා රට ගෑව හොරගම් කරා සියලුම සදාචාරීත්වර වැඩ කරා ඒවට උදල් දීලා අත්වල දීලා අත්වල බැඳගෙන රට ගොඩනගා ගන්න තමුන්නාසලා කියලා රටවල් ගොඩනගා ගන්න අපි ලෑස්ති නැහැ. මේක පැහැදිලිව තේරුම් ගන්න. ජය වේවා.
බොහොම ස්තුතියි ගරුමන්තුමනි. මීළඟට නාලක ගොඩේවා ගරුමන්තුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් තියෙනවා.
ගරු මුල් ආසනාරට මන්ත්‍රීතුමනි, අපි යලිත් වතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතිය ඇමතීමේ කතාවක ප්‍රතිපත්ති ගැන කතා කරනවා. මට දැන් මතක නෑ මේ කීවෙනි වතාවටද රනිල් වික්‍රමසිංහ මහත්මයා අලුතින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරේ කියලා රටට. ඒ කෙසේ වෙතත් මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශයේ එතුමා කතා කරනවා කුළුණු හතරක් ගැන. මොනවද මේ කුළුණු හතර? මුල්‍ය ප්‍රතිසංස්කරණ, ආයෝජන ප්‍රවර්ධන, සමාජ ආරක්ෂණය හා රාජ්‍ය අංශ ප්‍රතිව්‍යුහගත කරන. මේක තමයි කතා කරන කරුණු හතර මේ පාර. ඊළඟ පාර කතා කරනකොට මේක වෙනස් වෙලා තියෙයි. මොකද ඇත්තටම මේවද මේ පහුගිය අවුරුදු 30 මෙතුමා ජනාධිපති වුණාට පස්සේ මේ රටේ කරමින් හිටියේ. දැන් මේ රටේ ආර්ථිකය ගැන කතා කරනකොට උගක් අය හිතනවා මේ රනිල් කෘෂි මහත්තයා මොකද ලොකු ප්‍රාතිහාර්යක් කරලා තියෙනවා කියලා. මේ රටේ මේ ගෑස් ටික, තෙල් ටික, විදුලිය තියෙන නිසා. මොකද කාටවත් මතක නැහැ විදුලිය මිල වැඩි කරා, ගෑස් මිල වැඩි කරා, තෙල් මිල වැඩි කරා, පරිභෝජනය අඩු වුණා, ඉල්ලුම අඩු වුණා. ඒ නිසා තමයි අද මේ පෝලිං නැති වෙලා තියෙන්නේ කියලා. ඒ හැරුණ විට මුලා සුනාරුඩ මන්ත්‍රීතුමනි, මොනවද රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ආර්ථිකයට කරලා තියෙන්නේ? මං කියන්නම් කරලා තියෙන කාරණා කීපයක්. පළමුවෙන්ම මොකද කරේ? මිල සියලුම රාජ්‍ය ආයතනවල මොනවාරි ජනතාවට සේවයක් සපයන මිල වැඩි කර, විශේෂයෙන්ම විදුලිය තෙල්වල මිල වැඩි කරා. මිල වැඩි කරලා පාඩු වහගත්තා. එහෙම කරලා දැන් ජනතාව පිට සම්පූර්ණ බර දාලා මේ ආයතනය හරියට කළමනාකරණය කරනවා කියලා කියනවා. ඊළඟට බදු වැඩි කරලා රජයේ අකාර්යක්ෂමතාව වහගත්තා. රාජ්‍ය ආදායම වැඩි කරනවා කියලා මොකද්ද කරේ? ව්‍යාපාර මත, ජනතා මත ඍජු බදු, වක්‍ර බදු, සියලු බදු වැඩි කරා. අවසානයේදී රාජ්‍ය ආදායම වැඩි කරගත්ත කියලා කයිවාරු ගහනවා. හැබැයි ජනතාවට අද එදා කාපු ටිකවත් කන්න බෑ. ජනතාවගෙන් හරිය තුනෙන් එකක් අද තුන් වෙලා කන්නේ නැහැ. වේලක් අඩු කරලා කන්නේ. ඒක තමයි ඉතර කරලා තියෙන්නේ. ඊළඟට මේ රටේ ආනයන බරපතල ලෙස සීමා කරලා දැන් කියනවා ඩොලරය දැන් පාලනය වෙලා කියලා. හැබැයි ආනයනේ සීමා කිරීම හරහා පමණක් මේ රටේ ව්‍යාපාර මොනතරම් කඩාවැටුණද, මේ රටේ කී දෙනෙකුට රැකී අවස්ථා නැති වුණාද, මේ රටේ ආර්ථිකයට මොනතරම් බලපෑමක් වුණාද කියන කාරණේ කතා කරන්නේ නැහැ. ඊළඟට උද්දමනේ පාලනය කරන්න කියලා පොලිය අනුපාත ඉහළ දැම්මා. පහුගිය කාලේ මෙතුමාගේ මහ බැංකු අධිපතිතුමා නිතරම කිව්වා උද්දමනය පාලනය කරන්න පොලිය අනුපාත වැඩි කරන්න ඕනේ, ආර්ථිකය සංකෝචනය කරන්න ඕනේ කියලා. මේක මුලා සුනාරුඩ මන්ත්‍රීතුමනි, මේ ආර්ථිකයේ තියෙන සරල න්‍යායක්, පරණ න්‍යායක්. පොලිය අනුපාත වැඩි කරලා උද්දමනය පාලනය කරන්න පුළුවන් කියන එක. හැබැයි එහෙම කරනවා නම් රජය ආර්ථිකයට මුදල් නිස් කරන්න බෑ. නමුත් ආණ්ඩුව මොකද කරේ? එක පැත්තකින් මේ පොලිය අනුපාතය වැඩි කරලා මේ රටේ කුඩා මධ්‍යම පරිමාණ කර්මාන්ත විනාශ කරලා මේ රටේ ආයෝජකයෝ ව්‍යාපාරිකයෝ විනාශ කරන අතරේ දිගින් දිගටම මුදල් අච්චු ගැව්වා. දිගින් දිගටම දේශීය ණය ගත්තා. එහෙනම් මේ දෙක ගැලපෙන්නේ නැහැ. පරස්පර විරෝධී. එක පැත්තකින් කරන්න හදන දේ සම්පූර්ණයෙන්ම කඩාවැටුම් කරනවා රජයේ විසින්ම කරපු වැඩ නිසා. ඊළඟට රාජ්‍ය මේ ඊළඟට කරේ IMF එක. දැන් හැමෝම කතා කරන මේ IMF විසඳුම. මොකද්ද මේ IMF ඇති කරපු සාකච්ඡාව? සාකච්ඡාව කියලා කියන්නේ ගිහිල්ලා IMF එක කියන්නේ මොනවද කියන හැම දෙයකම එකග වෙලාව. ඒකද මම ඉස්සරහට කතා කරන්නම් කොහොමද එකගතාවය ඇති වෙලා තියෙන්නේ කියලා. නමුත් මේ අය නොකරේ මොනවද? මම ඒකත් කතා කරන්න ඕනේ. දැන් සමහර අය අහනවානේ දැන් මොනවද මේ විකල්ප? ඇයි මේ ආණ්ඩුව විවේචනය කරන ඔබතුමාලගේ විකල්ප දෙන්න කියලා? මම කියන්නම් මූලාසුනාරු මන්ත්‍රීතුමනි, මේ නොකළ දේවල්, කළ යුතුව තිබුණු දේවල් මේ ආර්ථික අර්බුදයේ හමුවේ. පළමුවෙන්ම මේ රටේ ව්‍යවසායකත්වයේ දිරිගැන්වීම, මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා රැක ගැනීම, මේ රටේ ස්වයං රැකියා කරන මිලියනකට වැඩි ජනතාව බේරා ගැනීම. අන්න ඒ කාරණේ මේ රජය කරේ නැහැ. සම්පූර්ණයෙන්ම මෙයව අමතක කළ දැම්මා. සම්පූර්ණයෙන්ම මෙය විනාශ වෙන්න ඉඩ ඇරියා. ඊළඟට වියදම් කපා හැරීම සඳහා නිර්මාණශීලී විසඳුම් ඉදිරිපත් කිරීම. ආණ්ඩුව කරලා තියෙනවද මොනවා හරි ආණ්ඩුවේ වියදම් බරපතල ලෙස අඩු කර ගැනීම සඳහා අර ගිය පාර තිබිච්ච බජට් එකම සුපුරුදු විදියටම තා පොඩ්ඩක් වැඩි කරලා ඉදිරිපත් කරලා එහෙම මේ ටිකක් කැපුවා මිස මොකක් හරි නිර්මාණශීලී විසඳුමක් ගෙනාවද? For example, as the government brought something like zero-based budgeting, where you could have thought about everything from scratch, no such innovative solution. They have done this exactly the same thing they have been doing all this time. තියෙන තමාෂ එකක්වත් නතර කරලා නැහැ. ජනාධිපතිතුමා ඒ කාලේ රණවීරුවන්ට විරුද්ධයිනේ. රණවීරුව පාවා දෙන්න කියලා කතා කරපු කෙනානේ. එතුම බේරගන්න AI බේරගන්න අපිට ජිනීවා යන්නුනේ. හැබැයි අපිට හැමදාම හමුදාවත් එක්ක තමාෂා. නැත් හැමදාම මොකක් හරි උත්සවයක්. වියදම් අඩු කරලා තියනවද? වියදම් අඩු කරන්න පුළුවන් තැන් වලට අතවත් තියලා නැහැ. ඊළඟට කළ යුතුම දෙයක් මුලසුරණ පත්‍රපණි. අනිවාර්යයෙන්ම කළ යුතු තිබුණ දෙයක් තමයි මේ පහුගිය අවුරුද්ද ඇතුළත මේ රටේ ආදායම එකතු කර රජයට ආදායම එකතු කරන ආයතන තුන ප්‍රතිව්‍යුහගත කරන එක. රේගුව, සුරාබද්ද දෙපාර්තමේන්තුව සහ ආදායම්බද්ද දෙපාර්තමේන්තුව. ඕන කෙනෙක් දන්නවා හැම කෙනෙක්ම කියලා තියෙනවා මේ ආයතන තුන හරියට කාර්යක්ෂම කළමනාකරණය වෙනවනම් බදු වැඩි කරන්නේ නැතුව රාජ්‍ය ආදායම වැඩි කරගන්න පුළුවන් කියලා. මට කියන්න මුලාසුරණ මන්ත්‍රීතුමනි, අද වනතුරු ප්‍රසිද්ධිය අපි දන්න මොන හරි දෙයක් කරලා තියෙනවද කියලා මේ ක්ෂේත්‍ර තුනේ එකක්වත් දිනු කරගන්න කිසිම දෙයක් කරලා නැහැ. බොරුවට කතා කරනවා පමණයි. ඊළඟට අපේ රටේ මොකද තිබිච්ච ප්‍රශ්නේ? මේ ඩොලර් අර්බුදය, බැලන්ස් ඔෆ් පේමන්ට් ක්‍රයිසිස් has to be solved only by increasing the exports. අපනයන වර්ධනය කිරීමෙන් තමයි මේ ප්‍රශ්නේ අපිට ලබන්න පුළුවන් හොඳම විසඳුම ලබන්න පුළුවන්. මුලාසුනර මන්ත්‍රීතුමනි, මොනවද පහුගිය අවුරුද්ද කරලා තියෙන්නේ මේ රටේ අපනයන සංවර්ධනය කරන්න? අර ඩොලර් බිලියන 12 තිබිච්ච එක ගිය අවුරුද්දේ ඩොලර් බිලියන 13ට ගියා කියලා සාමාන්‍ය වර්ධනයක් මහා විශාලවට කයි වර්ග ගැව්වා. හැබැයි මේ අවුරුද්දේ ඒකත් නැහැ. මේ වෙන විට 109කින් අපනයන කඩවැටලා. ඉතින් මේ අවුරුද්ද ඉවරකොට ඉතුරු ටිකක් ඉවරයි. මොකද අපනයනේ කරන කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා බලාගන්න ඒ සංවර්ධනය කරන්න කිසිම සැලැස්මක් නැති නිසා. ඊළඟ මම කිව්වා මුලාසුනාරුවට මන්ත්‍රීතුමනි, මේ ආණ්ඩුව කරපු තව එක දෙයක් තමයි කියලා.
ඔබ වර්තාව විනාඩි දෙක කාලයක් තියෙනවා.
තව එක දෙයක් තමයි කියලා මේ IMF එක කියන හැමදේම පිළිගෙන ආපු එක. මේ IMF එක මේ රටේ සියලු ප්‍රශ්න විසඳනවා කියලා මතයක් මේ අපේ ආණ්ඩු පක්ෂයේ මැතිවරු මේ රටේ ජනතාවට දෙන්නට උත්සාහ කරනවා. මේක සම්පූර්ණයෙන් වැරදි මුලාසුන මන්ත්‍රීතුමනි. IMF එක යම් කිසි විසඳුමක් දෙනවා. හැබැයි ඒක අපේ සම්පූර්ණ විසඳුම නෙවෙයි. ඒකෙන් අපේ සම්පූර්ණ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද්ද මේකලා IMF එකත් කරලා තියෙන්නේ? මේගොල්ලෝ IMF එකට ගිහිල්ලා IMF එකෙන් එකඟතාවය අරගෙන තියෙනවා ඩොලර් බිලියන 2.9ක නමයක ණයක් ලබා ගන්නට. ඒ ණය ලැබෙන්නේ 105ක අධික පොලියට. සමහර අය හිතගෙන මේක ආධාරයක් කියලා. මේක ආධාරයක් නෙවෙයි 105ක ඩොලර් වලට 105ක් කියලා අධික පොලියක්. 105ක අධික පොලියට ලැබෙන ණයක්. හැබැයි ණය සමග යම් කිසි සහතිකයක් ලැබෙනවා. අපිට පුළුවන් ගිහිල්ලා වෙනත් අයගෙනුත් ණය ගන්න. ඒතර මේ ආණ්ඩුව සැලසුම් කරලා තියෙන්නේ මේ තව තවත් ණය අරගෙන මේගොල්ලෝගේ මේ ණය ප්‍රශ්නෙට විසඳුම් හොයන්න මිස ආර්ථික සංවර්ධනය කරලා මේක විසඳන්න නෙවෙයි. මං උදාහරණයක් පෙන්නන්නම්. දැන් IMF එකේ ගිවිසුම කියලා බැලුවාම අපි ඒක මේක විවාද කරානේ. IMF කියනවා ඉතුරු අවුරුදු පහේ 2023 ඉඳලා 2027 දක්වා අපේ රජය ඩොලර් බිලියන 25ක් ණය ගෙවන්න ඕනේ කියලා. මේ අවුරුද්ද ණය ගෙවන්න පටන් ගන්න ඕනේ. ඒක අපායේ ඉන්ටර්වල් එක ඉවර වෙනවා. හැබැයි ඊට වඩා ලස්සන කතාවක් තියෙනවා මහා බැංකුව. මහා බැංකුවට ගිහිල්ලා මහා බැංකුවේ වෙබ් අඩවිය බැලුවනම් එතන තියෙන අපේ මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමයි මහා බැංකුව අධිපතිතුමයි දෙන්න කරපු ඉන්වෙස්ටර් ප්‍රසන්ටේෂන් එක. ඒක කියනවා ඩොලර් බිලියන 28ක් ගෙවන්න ඕනේ කියලා. ඩොලර් බිලියන 28ක් කියලා කියන්නේ මුලාසුනර මන්ත්‍රීතුමනි අවුරුද්දට ඩොලර් බිලියන 5.6ක් අපි ගෙවන්න ඕනේ මේ අවුරුද්දෙන් පටන් අරගෙන. දැන් මේක ගෙවන්න මේක හොයාගන්න කොහොමද ආණ්ඩු බලාපොරොත්තු වෙන්නේ? මෙන්න මේකයි ලස්සන කතාව. IMF එකෙන් හම් වෙනවා ඩොලර් බිලියන 2.9, ඒ කියන්නේ ඩොලර් බිලියන 3ක් විතර. ඊළඟ ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් හම් වෙනවා තව ඩොලර් බිලියන 3.75ක්. අපි 4යි කියලා කියමු. ඊළඟට තියෙන ණය තව පොඩ්ඩක් පස්සට දාගෙන තව ඩොලර් බිලියන 3ක් විතර. ඊළඟට මේක ඉවර කරලා 2027 වෙනකොට අලුතෙන් ගන්නවා ස්වෛරී බැඳුම් කර 1.9. ඒක දෙකක් කියලා කියමු. එතකොට ඊට අමතරව ගිහිල්ලා ඉන්න ණයමියන්ට වැඳලා පුළුවන් වුණොත් උත්සාහ කරනවා ඩොලර් බිලියන 14ක් කපා ගන්නට. එකඟ වෙයිද නැහැ. හැබැයි උත්සාහ කරනවා කපා ගන්න. මේ ඔක්කොම එකතු කරොත් කීයද? ඩොලර් බිලියන 25යි. එතන ඉතුරු තුන ඩොලර් බිලියන 28ක් ගෙවන්න තුන. ඉතුරු තුන කොහොමද පියව ගන්නෙ? ඉතුරු තුන පියව ගන්න ගියම තමයි සෙල්ලම පටන් ගන්නෙ. ඉතුරු තුන පියව ගන්න හදන්නේ ගරු මූලාසුරණ මන්ත්‍රීතුමනි, අපේ රටේ දෙන සම්පත් විකුණලා, අපේ ටෙලිකොම් එක විකුණලා, අපේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා විකුණලා, අපේ ශ්‍රී ලංකා කේටරින්ග් විකුණලා, ලිට්‍රෝ ගෑස් ආයතන විකුණලා, මේ ලාභ ලැබෙන ආයතන ටික විකුණලා එක පැත්තකින් මේ කොටස පියව ගන්න දෙනවා. දෙවෙනි දේ තමයි අපේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ. අර්ථ සාධකයට කෙලවලා බැංකු ටිකට කෙලවලා මේ විදිහට තමයි තමයි ඊළඟට මේ දේශනය ප්‍රතිවිරුද්ධ කරන්නේ. තව තව ප්‍රකීපය. ගලු මූලාසනවල මන්ත්‍රීතුමනි මේ සුමානේ අවසානයේ අපිට ආරංචි විදිහට ආණ්ඩුව ගේන්නන පාර්ලිමේන්තුවට දේශීය ණය ප්‍රතිවිරුද්ධ කිරීම ගැන යෝජනාව. මේ යෝජනාව ගෙනාවට පස්සේ තමයි මේ රටේ සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ මේ අය මේ කාලතිස කරපු වැරදි වලට අවසානයේදී වන්දි ගෙවන්න සිද්ධනවා කියලා මේ රටේ වැඩ කරන ජනතාවට. අර්ථ සාධකයේ කැපෙන්න පටන් ගත්තාම අර්ථ සාධකයේ පොලිය අනුපාත අඩු වෙන්න පටන් ගත්තාම අවසානයේ පහර වදින්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට. තප්පර දෙක. අද මුදල් රාජ්‍ය අමතිවරයා කියනවා අර්ථ සාධකයේ කපන්නේ හැබැයි මේක කල් දානවා විතරයි කියලා. පොලිය කල් දානවා විතරයි කියලා. හැබැයි කල් දානකොට එන අවුරුද්දේ අර්ථ සාධක අතර ගන්න මිනිහට තමන්ගේ ප්‍රතිලාභ අඩු වෙන්නේ නැද්ද? ඊළඟ අවුරුද්දේ ගන්නට ප්‍රතිලාභ අඩු වෙන්නේ නැද්ද? මේ විදිහට වරපතල ලෙස මෙයට පහර වදිනවා. ඉතින් මුලාසුරණ මන්ත්‍රීතුමනි මම කතාවම අවසන් කරනවා නැවතත් මතක් කරමින් මේ අවසාන ඉතුරු කරපු ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාවත් තවත් විහිළුවක් පමණයි කියලා.
ඔබ ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට කනක හෙරත් ගරු ඇමතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මුලාසනාඩ මන්ත්‍රීතුමනි. අද මේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පිළිබඳව සාකච්ඡාවට ගන්න අවස්ථාව විශේෂයෙන්ම විපක්ෂයෙන් ඉදිරිපත් කරපු යෝජනාවක්. අද විපක්ෂයේ මේ මන්ත්‍රීතුමන්ලා වෙන්න ජනාධිපති හිටපු ජනාධිපතිලා කතා කරන ආකාරය ගැන බැලුවහම අපිට තේරෙන එක කාරණාවක් තමයි ජනාධිපතිතුමා අතර තියෙන වෙනස. ඒ විපක්ෂයේ ඉන්න නායකයන් සමග සංසන්දනය කරද්දී එදා රට වැදිලා තිබුණු අර්බුදයෙන් ගොඩගන්න නිර්භීතව ඉදිරියට ඇවිල්ලා කටයුතු කරපු නායකයෙක් හැටියට තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාව අපි දකින්නේ ජනාධිපතිවරයෙක් හැටියට. ඒ අභියෝගය බාරගත්තා වගේම එදා තිබුණට වගේ අර්බුදවලට මුහුණ දීලා අවසානයේ අද වෙනකොට යම් තාක් දුරට රට ස්ථාවර තත්වයකට පත් කරන්න හැකියාවක් ලැබුණා. ඒක තමයි තියෙන වෙනස. එදා අභියෝගයක් බාර ගන්න බැරුව අද එනවා හැම යෝජනාවටම එක එක යෝජනා ඉදිරිපත් කරන්න. නමුත් ක්‍රමවේදයක් නැහැ. ඒක තමයි තියෙන වෙනස අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ නායකයන්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ ප්‍රකාශයේදී කෙටි කාලීනව සහ තිබෙන ආර්ථික අර්බුදය ගොඩේම සඳහා තියෙන ඒ ස්ථාවර තත්වයකට පත් කරන්නත් ඒ වගේම දීර්ඝ කාලීනව අපේ රට සංවර්ධිත රටක් කරා ගෙන යන 2048 වැඩපිළිවෙල පිළිබඳව තමයි එතුමා ඒ ප්‍රකාශයේදී එතුමා ප්‍රකාශ කරන්නේ. ඒකෙදි ඇත්තරම අපි මේ විපක්ෂය අද සිහිනයන් ගැන කතා වෙනවා. නමුත් අපේ රටේ මේ වැටලා තියෙන අර්බුදය යම් තාක් දුරට ඒ සමනය කරලා අපි සියලු දෙනාට අද ඒ එත ශක්තියක් අවශ්‍ය වෙලා තියෙනවා, සීනයක් අවශ්‍ය වෙලා තියෙනවා. අපි අඩුම තරමේ තව අවුරුදු 25කින් එහෙමත් නැත්නම් අපි නිදහස ලැබලා අවුරුදු 100ක් වෙනකොට අපේ රට සංවර්ධිත රටක් කරා ගෙන යන්න වැඩපිළිවෙල සියලු දෙනාම එකට අත්වල බැඳගෙන කටයුතු කරයි කියලා. මේ වගේ අර්බුදයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක අපි හැම කෙනෙක්ම එකට කටයුතු කරයි කියන බලාපොරොත්තුවක් ඇතුව. ඒ නිසා අපි දැන් මේ අභියෝග රටේ ආර්ථිකයේ අභියෝග වලට අපි විශාල වශයෙන් මුහුණ දීලා තියෙන්නේ. ඒ සඳහා අපි ස්ථීර විසඳුමක් නැති වුණත් අද යම් තාක් දුරකට අපිට මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී රජයක් හැටියට වේදනාකාරී එමත් වගේම ජනප්‍රිය තීන්දුව තීරණ ගන්න හැකියාවක් නැහැ. වේදනාකාරී තීන්දුව තීරණ ගන්න වෙලා තියෙන්නේ. ජනප්‍රිය තීන්දුව තීරණ වෙනුවට අද රට වෙනුවෙන් හිතලා ආර්ථිකය වගේම රටේ සියලුම ඒ ගොඩනගා ගන්න පුළුවන් ආකාරයේ තීන්දුව තීරණ ගන්න වෙලා තියෙනවා. ඒවා ජනප්‍රිය දේශපාලන වශයෙන් ජනප්‍රිය තීන්දුව නෙමෙයි. ඒක තමයි මේ තියෙන අභියෝගය. ඉදිරියට තවත් අභියෝග තියෙන්න පුළුවන්. ඉදිරියේ අපිට මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඒ ගැටළු වලට අපි මුහුණ දෙන්න ඕනේ. ඒ මුහුණ දෙනකොට අපි මහිතන්නේ ශක්තිමත් ඉදිරියේදී මුහුණ දුන්නොත් මේ තත්වයෙන් ඉදිරියට යන්න හැකියාවක් තියෙනවා. ආර්ථික වශයෙන් හැකිලුණා කියලා අපි දන්නවා. උද්ධමනය 70%ක ඉඳලා අද වෙනකොට ඒක 25%ක් දක්වා පහළ බැහැලා තියෙනවා. ඉතින් මේ වගේ අපි ඒ ජයග්‍රහණයන් ලබාගෙන තියෙනවා. පසුගිය වර්ෂයට වඩා යම් තාක් දුරට ඒ අභියෝගයන් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ පිළිබඳව කතා කරන්නේ අපි පසුගිය වර්ෂයේදී අර ජනතාව පාරට බැස්සේ ඒ එදා විදුලිය පැය 12ක් විතර කපපු නිසා එදා හිටපු අපිට පැය 12ක් කපන්න කටයුතු කරේ සමහරක් වෙලාවට ඒක හිතාමතා වෙන්න පුළුවන්. ඉතින් අද වෙනකොට ඒ තත්ත්වය නැති වෙලා පැය 24ම අද විදුලිය ලබා දෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ එදා තුණු තත්ත්වය නිසා මම හිතන්නේ IMF ඒ වැඩසටහනට යන්න සිදු වෙලා තියෙනවා. ඉතින් මේකෙදී නොඑක ආකාරයේ විවේචනය කරනවා. එක පැත්තකින් කියනවා IMF යන්න ඕනි කියලා. ඊට පස්සේ ඒක ගියාපුවාම ඒක විවේචනය කරනවා. ඉතින් ඒ නිසා අද වෙනකොට අපි කරන්න ඕනේ ප්‍රධාන තමයි එතුමාගේ පළවෙනි කුළුණ තමයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණය. ඒකෙදී වැදගත් වෙන්නේ අපි දැඩි මූල්‍ය පාලනයකට පහුගිය කාල වකවානුවේ පසුගිය වර්ෂයේ ඉඳලා ආරම්භ කළා තියෙනවා. ඉතින් මූල්‍ය ප්‍රතිසංස්කරණයක් කිරීම ඉතාමත් වැදගත් කාර්යයක්. ඒ වගේම රාජ්‍ය ආදායම වැඩි කරගෙන තියෙනවා. අද වෙනකොට ඒක 120%කින් වැඩි කරගෙන තියෙනවා පසුගිය වර්ෂයට වඩා. පසුගිය වර්ෂයේදී අපි එදා බදු කැපුවාම එදා ඒකට විවේචනය කරා වගේ අනිත් පැත්තෙන් අද බදු ගහන්න කටයුතු කරපුවාම ඒකටත් විවේචන කරන විපක්ෂයක් තමයි අද අපිට තියෙන්නේ. ඒ නිසා රාජ්‍ය වියදම අඩු කරලා තියෙනවා හැම පැත්තකින්ම පසුගිය වර්ෂයේ ඉඳලා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි ඒ ලබා ගන්න බදු මුදලින් අපේ ලාභය වැඩි කරගන්න කටයුතු කරලා තියෙනවා. ඊළඟට දෙවනි කාරණාව ඉතාමත් වැදගත් කාරණාවක් ආයෝජන ප්‍රවර්ධනය. දෙවනි පුළුණ හැටියට දකින්න ආයෝජන ප්‍රවර්ධනය සඳහා මේ තියෙන தত্ত্বය පසුගිය වර්ෂයේදී අරගල කරලා මේ තියෙන ආර්ථිකය තව තවත් කඩම් වැටුණා. ඉතින් අපේ රටේ තියෙන අපේ රට ගැන කෙරෙහි තිබ්බ විශ්වාසය නැති වෙලා තියෙන එක නැවත ගොඩනගාගෙන අද IMF පැමිණීමත් සමග ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න සියලු දෙනාම එකඟ වීමත් සමග ඒ ආයෝජනය සඳහා අපි ඒ කණ්ඩායම් වලට ඒ අවස්ථාව උදා කරලා දීම ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට දකිනවා. ඉතින් ඒකෙදී අපි විශේෂයෙන්ම බලන්න ඕනේ අපි ඉදිරි අනාගතය ගැන, පුනර්ජනනීය බලශක්තිය ගැන, හරිත බලශක්තිය ගැන බලන්න ඕන. අපි හයිඩ්‍රජන් ගැන කතා කරන්න ඕන. දැන් ආරම්භ කළ යුතුයි. දැනට සමහරක් වෙලාවට අපි හයිඩ්‍රජන් වලින් විදුලිය නිෂ්පාදනය කිරීම සාමාන්‍ය තත්ත්වයකට වඩා වැඩි මුදලක් යනවා වෙන්න පුළුවන්. නමුත් අපි ඉදිරි අනාගතය ගැන හිතලා දැම්මම අපි ආරම්භ කරොත් පහුගිය වර්ෂ 6-7 දිහා බැලුවහම බලශක්තිය ඇති කිරීම සඳහා කිසිම බලාගාරයක් අපේ රටේ නිර්මාණය කරේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලවකවානුවෙන් පස්සේ කිසිම 2015 සිට 2020 දක්වා කිසිම බලශක්තිය ඇති කරන්න බලාගාර නැති කරලා ඊට පස්සේ කියනවා විදුලිය කපද්දී ඒකට චෝදනා කරනවා. ඒක නිසා අපිට අවශ්‍යතාවයේ තියෙන ඉදිරි අනාගතය ගැන හිතලා ඒ අපි ඉදිරි කාලයේදී අපි විශේෂයෙන්ම හයිඩ්‍රජන් සඳහා යන්න නැෂ්ටික බලය තුලින් අපි විදුලි නිෂ්පාදනය ඒ සඳහා කටයුතු කළ යුතුයි. ලෝකයේ අනෙකුත් තාක්ෂණයත් සමග අපි ඉදිරියට යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තමයි ඉතාමත් වැදගත් කාරණාවක් වෙන්නේ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ මේ ආයෝජන ප්‍රවර්ධන කිව්වහම අපි සිංගල් වින්ඩෝ අප්‍රෝච් කියලා තියෙනවා. එහෙම නැත්නම් වන් ස්ටොප් ෂොප් කියලා කතා කරනවා. BOI එක ගැන කතා කරනවා. පහුගිය අවුරුදු 20ක් හැම කෙනෙක්ම කතා කරනවා. නමුත් ඒ කාරණාව ඉෂ්ට වුණ නැති එක 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 හේතුවක් තමයි අපේ රට ආයෝජකයෝ එන්නේ නැත්තේ. එන ආයෝජකයෝ පැනලා යන්නේ. ඒක නිසා අපි විශේෂයෙන්ම ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයත් සමග අපි වැඩ කටයුතු කරමින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි කාලෙදී මේ සිංගල් වින්ඩෝ අප්‍රෝච් එක ලබා ගන්න හැකියාවක් ලැබේ කියන බලාපොරොත්තුව තියෙනවා. මේ දින මේ කාල වකවානුව තුළදී අප අමාත්‍යාංශයේ හැටියට අපේ ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් තියෙන අමාත්‍යාංශයක් හැටියට අපි ඩිජිටල් ආර්ථික රාමුව ගොඩනැගීම 20-30 රාමුව ගොඩනැගීමේ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. සැප්තැම්බර් මාසයේ වෙනකොට ඒක එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම කොහොමද අපි අනෙක් රටවල් සමග සංසන්දනය කරන්නේ, ඉන්දියාව කොයිතරම් දුරට ආර්ථික වශයෙන් වර්ධනය වෙලා තියෙනවද, ඒ වගේම ඩිජිටල්කරණය කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙලා තියෙනවද කියන එක මේ තුලින් අපිට මේ ප්‍රතිපත්ති ගොඩනැගීම තුලින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි ඒක ගොඩනැගීම පමණක් නෙමෙයි ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය තමයි ඉදිරියේදී වැදගත් වෙන්නේ. ඉතින් ඒ කාරණාවේදී අපි විශේෂයෙන්ම දේශපාලන අධිකාරිය වගේම මේ වැඩසටහන් රාජ්‍ය සේවය තුළ ඩිජිටල් කරණයේදී අපි රජයේ නිලධාරි සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. දේශපාලන අධිකාරී සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. අපි අවුරුදු 20ක් පමණ අවුරුදු 15ක් පමණ ඩිජිටල් කරණය ගැන කතා කරන යම් තාක් දුරට සිදු වෙලා තියෙනවා. නමුත් ඒක ප්‍රායෝගිකව ජනතාවට දැනෙන ආකාරයේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න නම් අපිට මේ සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. ඒ ප්‍රතිපත්ති රාමු වෙනස් කළ යුතුයි. සම්ප්‍රදායක හිතන ක්‍රමවේද වෙනස් කළ යුතුයි. අපි ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා ඒ අවශ්‍ය කරන සේවාව ලබා ගන්න අපි මුදලක් දෙන්න ඕන නම් එතන ඉන්න නිලධාරියට ඒකේ අපි වැඩක් නැහැ. ඒක නිසා තමයි අපි ඉදිරියේදී තමන්ගේ ගෙදරම ඉඳලා තමන්ට තමන්ගේ ගෙවීම් කරන්න ඒ ලබන සේවාව සඳහා ගෙවීම් කරන්න අපි ඔන්ලයින් පේමන්ට් ක්‍රමය හැම රාජ්‍ය ආයතනයකටම ලබා දෙන්න ඉදිරි මාස 6-7 තුලදී කටයුතු කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒව තමයි අපේ ඉදිරියේදී අපි ආයෝජකයන් ගෙනෙන්න අපේ රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න කාර්යක්ෂම කරන්න සතුටු සේවාවක් ලබා දෙන්න ක්‍රියාත්මක කළ යුතු කාරණා. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම අපේ ගරු ජනාධිපතිතුමා අමාත්‍යවරයා හැටියට ඒ සඳහා නායකත්වය ලබා දෙනවා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒකට ඩිජිකොන් කියන 20-30 වැඩසටහනට ඔබ තමුන් වහන්සේලාගේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීම කරනවා. ඒ වගේ තමයි තුන්වෙනි කොළන සමාජ ආරක්ෂණ ජාලය. ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. අපි ජනසවිය ගැන කතා කරනවා, සමෘද්ධිය ගැන කතා කරනවා. නමුත් අපි දිනෙන් දින වර්ෂයෙන් වර්ෂය මොන දේශපාලත්වය වුණත් මොන නායකයා වුණත් අපේ ඒ මේ සහන ලබා ගන්න ජනතාව වැඩි වෙලා තියෙන එක තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා අපි හිතනවා ඉදිරි කාලෙදී ඒ කාල රාමුවක් තුලදී ඒ අවශ්‍ය කරන සහනයන් ලබා දීලා ඒ සහනයන් තුලින් ඒ ජනතාව නගා සිටින වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕනේ. සහනයන් ලබා දීලා පමණක් එතනින් නතර වෙන්න බෑ. ජනතාව නගා සිටින වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.
ඒ වැඩසටහන සඳහා ගරු ඇමතුමා උපවාස විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට මා දකින්නේ. ඒ වගේම රාජ්‍ය ව්‍යවසායකයන් ප්‍රතිසංස්කරණය කිරීම ඉතාමත් වැදගත්. සමහරක් වෙලාවට අපි ලාභ ලබන ආයතන විකුණන්නේ ඇයි කියලා අහනවා. නමුත් අපි දීර්ඝ ඉදිරි කාලයේදී බලන්න ඕනේ තව අවුරුදු දෙකකින් අවුරුදු තුනකින් ලාභ ලබන ආයතනයක් අලාභයට පත් වෙනවා නම් ලාභ ලබන ආයතනේ පෙන්වන්නේ අද ඒ අවශ්‍ය කරන ඉන්වෙස්ට්මන්ට් ටික කරන්නේ නැතුව අවුරුදු දෙකකින් අලාභ වෙන ආයතනයක් තියෙනවා නම් අපිට ඒක තියාගන්න බෑ. අපි බැලුවොත් එහෙම රාජ්‍ය සේවයේ තියෙන සියලුම අපි පෞද්ගලික සමාගම් දිහා බැලුවොත් 75%කට වඩා පාඩු ලබන සමාගම් බවට රාජ්‍ය සේවයේ රාජ්‍ය සමාගම් බවට පත් වෙලා තියෙනවා. ඒක ඉතාමත් අතලොස්සක් තියෙනවා. ඒක සමහරක් වෙලාවට දක්ෂ අමාත්‍යවරයෙක්, දක්ෂ සභාපතිවරයෙක්, දක්ෂ කළමනාකරුවෙක් තියෙනකන් ඒක ලාභ ලබයි. ඊළඟට ඒ කණ්ඩායමත් ගියාට පස්සේ ඒක නැති වෙනවා. ඒක නිසා ඊටමත් වැදගත් කාරණාව වෙන්නේ අපි ඉදිරි අනාගතය ගැන හිතන එක. අපි ඉදිරියේදී මේ ආයතනයේ අද පහුගිය වර්ෂයේ ලාභ ලැබුවත්, මේ වර්ෂයේ ලාභ ලැබුවත්, ලබන වර්ෂයේ ලාභ ලබනවද නැද්ද කියන එක හරියාකාරයෙන් අපි ගණන් කළ යුතුයි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඉතින් මම හිතන විදිහට අපේ රටේ දැන් ඉදිරියේදී ණය ප්‍රතිසංස්කරණය කිරීමත් සමග අපිට අපේ රටේ ණය ගෙවා ගන්න ඉදිරි කටයුතු ආරම්භ කරන්න වෙනවා. විශේෂයෙන්ම අපි අපේ රටට ආනයනය කරන අපේ රට ආනයනය කරන ඒ අපේ සේවාවන් කර්මාන්ත පමණක් නැමේ සේවාවන් දියුණු කිරීම ඉතාමත් වැදගත් කාරණාවක් වෙලා තියෙනවා. අද අපි ගත්තොත් තොරතුරු තාක්ෂණය තුලින් මේ රටේ විදේශ විනිමය පහුගිය වර්ෂයේ 2021 වෙනකොට බිලියන 1.7ක් ගේන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒක තමයි ඉතාමත් දියුණු වෙමින් යන කර්මාන්තය. ඒක නිසා අපිට තව අවුරුදු දෙකකින් තුනකින් ඒක බිලියන 3 දක්වා එහෙමත් නැත්නම් වැවිලි කර්මාන්තය හා සමාන වෙන සංසන්දනය කරන්න පුළුවන් ආකාරයට ඉදිරියට ගෙන යන්න හැකියාව.
කාලය අවසානය කරමු.
නමුත් විනාඩියකින් අවසන් කරන්න. නමුත් අපි මේ අවස්ථාවේදී අපි මූණ දෙන අභියෝගය තමයි සෑම වෘත්තිකයන්ම අපේ බුද්ධි ගලන්නේ අපේ රටෙන් එළියට යන එක. ඒ නිසා ඒ සඳහා කෙටි කාලීනව වැඩපිළිවළක් ක්‍රියාත්මක කරන එක අපි ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට දකිනවා. ඉතින් ඒ වැඩසටහනට ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් සඳහන් කරමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා.
ඔබ ස්තුතියි ගරු මහත්මනි. මේ ළඟට රවුෆ් හකීම් ගරු මහත්මයා ඔබතුමාගේ විනාඩි 6 කාලයක් තියෙනවා.
ඔනබල් ප්‍රෙසයිඩින් මෙම්බර් ආ President has time and again made it a point to brief the parliament as well as the nation about his intentions and programs to revive the economy. Today we are discussing the latest statement he made, and I must say that this country has ever since independence have been having a toxic mixture of both the populist policy decisions of different governments as well as an entrenched entitlement culture that we have been used to. So try to wean away the people from such a toxic culture is not an easy proposition for our new president. However, I must say that his own current colleagues in government who had been very critical of him in all his past experiences in office have been very critical as far as his efforts to reform our economic framework. In that, now they have now all become strange bedfellows in praising the president and his progressive steps. So I have very clearly noticed that some of his attempts to increase revenue has also had some negative impact. Now, if you look at the garment industry today, with the threshold being reduced to 100,000 rupees as a tax threshold for people who are employed, so the middle management in most of these garment industries have begun to feel the pinch and have sought to look at other avenues of joining different employments, either abroad or going and seeking greener pastures elsewhere. Because of this problem, I am told several garment factory owners have undertaken to pay their taxes to retain them. Well, otherwise, they had to increase their salaries or to pay the difference in the tax that they had to pay. And that is how some of these people are being retained. But even with that, there is a large number of people who are now seeking to go abroad, crippling the money-spinning or rather foreign exchange earning export industry, that is the garment sector in this country. It is true for even several other industries. Therefore, it is important for us to look at this whole issue of having this, having lowered this tax bracket has not, I am sure, has not brought in the desired results, because they are having other negative impacts. Those have to be addressed. So similarly, now we have to look at the issue pertaining to the government policy on attracting investment. Now today, I am... Yes, I am now part of a select committee which looks into the need for reform in the higher education sector. We have, our report is to be submitted soon. Our chairman, the Honorable Minister of Justice, will soon be submitting the report. We are looking at ways and means of trying to introduce some far-reaching reforms where Sri Lanka would be made an attractive destination for higher education. So in order to do that, we'll have to introduce some very salient reforms which may not be palatable to some of those people who are professing very extreme leftist ideas of not inviting foreign investment into the higher education sector in this country. If you are to invest or if you are to attract foreign investment and to make Sri Lanka a preferred destination for higher education, it is important for us to have a very competitive higher education sector where the state sector will be compelled to compete with private sector higher education providers. Right now it is happening through various other affiliated degrees that are being offered by private higher education providers in this country, but then the quality of their degrees, the accreditation as well as the quality assurance aspect has been seriously neglected. That has to be addressed, unless otherwise we will not be able to attract proper investors into the higher education sector, even if we liberalize the existing climate.
Yeah,
and I will just wind up with one particular note in Tamil. Nan miga mukkiyamaga oru vishayathai maathram solli mudikka vendum. Indru arasangam utpathiye perukkuvadarkendru vivasayigalukku alaippu vidutha podum
கடந்த போகத்தில் விளைந்த நெல்லை கூட விற்பனை செய்ய முடியாமல் விவசாயிகள் தடுமாறிக்கொண்டிருக்கிறார்கள். அவர்களுடைய நெல்லை விற்பதற்கான விற்பனை விலையை இன்று மிக குறைந்த அளவிலே இருக்கிற ஒரு நிலவரம் காணப்படுகிறது. இதன் மூலம் அடுத்த போகத்தில் நாங்கள் விவசாயத்துக்கு போவதா இல்லையா நிலையிலே விவசாயிகள் தடுமாறிக்கொண்டிருக்கிறார்கள். எனவே அரசாங்கம் மிக விரைவிலே ஒரு உத்தரவாத விலையை நிர்ணயித்து குறைந்தபட்சம் கடந்த போகத்தில் விளைந்த நெல்லை கொள்முதல் செய்வதற்கான ஏற்பாடுகளை மிக விரைவாக செய்ய வேண்டும் என்று நான் கேட்டுக்கொள்ள விரும்புகிறேன்.
கஜேந்திரகுமார் பொன்னம்பலம் கருமந்துமா ஒத்துமாட்ட வினாடி தா ஹத்தரக கால அத்தினோ
தா ஹத்தர
சாரி 11 11
சவுண்ட் அட் டூ குட் டு பி ட்ரூ பிரசைடிங் மெம்பர் ஐ தேங்க் யூ ஃபார் அட்லீஸ்ட் கட்டிங் ஒன்லி 1 minute நார்மலி ஐ எம் யூஸ் டு ஹாஃப் மை ஸ்பீச் கெட்டிங் கட் சார் வி ஆர் டுடே taking part in a debate on the president's latest speech to parliament where he attempted to brief this house with regards to the prevalent economic situation the country faced and also in particular with regards to the steps that the government has been taking in trying to alleviate the severe hardships that the people have been facing and most importantly in trying to revive the economy of the country at large. Now in that respect, honorable presiding member, you would appreciate that when you look at the country in general, one glaring perspective that you can't omit is that of the Northeast, because the Northeast, unlike the other parts of the country, has been a war zone for over 35 years. It has been severely affected, and even before this economic crisis happened, soon after the war came to an end in 2009, what became quite obvious and something that our party in particular, but many academics, many civil society leaders based in the Northeast have been saying repeatedly, is that governments since 2009 have failed the people of the Northeast, particularly because they came out of a war situation where after almost 35 years of having an economic blockade in that area where development was so severely stifled that they were not in a position to compete with the rest of the country. And therefore, governments, it was imperative, had to take note of that special status and to some extent protect the economies of those local populations so that they could be given some time for them to safeguard their economy, to allow it to grow to a point where they can compete with the rest of the country. So that was the sort of prevailing situation in 2009. Of course, not a single government since 2009 to date took those warnings, took the sort of advice that came from the ground, and instead, the people of the Northeast, the Tamils in particular, were thrust deeper and deeper into a situation where they could not compete, where they went into a debt trap. Microfinancing in the Northeast was the first venture that the government permitted soon after the end of the war. So you can just imagine the calamity that the people had to face economically. Now, when these people in the Northeast after the end of the war, most of them got displaced, honorable presiding member. This I want to specifically mention some places in the Mulletivu district, particularly in Kokkuthurubai West, places like Sinnakulam, Mundirgai Kulam, Amayan Kulam, Samban Kulam, Tattamalai Kulam, Parayanaru paddy fields, Suryanarayan paddy fields, in Vavuniya North, Kokkachan Kulam, and Kachal Samlan Kulam. Now these areas, Honorable Presiding Member, around about 83, end of 83, December 83, 84, the military asked these people to vacate those areas. They asked them to vacate it because they declared those areas no man's land, and that they would be far too vulnerable to crossfire. And it was the Sri Lanka military that asked them to vacate. So these people got displaced. Entire villages, this list of villages that I read out, got completely displaced. And these people could not go back. This was in 1983-84. And the first time they were able to go back to those lands was in 2009 or 2010, whenever the government, of course, didn't allow anybody to return into the northeast, because they kept them all in concentration camps in Vavuniya, as you will recall. But eventually, due to international pressure, people were allowed to resettle. And when they started resettling, when they went to Kokkuthiravai West and when they went to Vavuniya North, into these villages, they found that their lands had been given away. Lands had been given away to people who did not belong to that district. Sinhalese people who belong to adjoining districts are all of a sudden settled in these areas that they have been cultivating these lands for centuries, for generations. Even today, Honorable Presiding Member, these families own permits for these lands. Now, nothing has happened to these people's lands being illegally taken away from them and given to others. At a time when they had just finished a war, when they were just trying to get up on their own feet, after almost 30 years of economic embargoes, after their lands were deprived of them, when they came back wanting to pick up the pieces, they are told that these lands are not theirs and it's someone else's. That area has been so systematically, the demography changed, that in those areas, consecutive governments since the end of the war had made sure that the local government bodies will eventually change hands from being controlled by Tamils to that of Sinhalese. Now this is the reality that we face. But of course, these Sinhalization projects that took place, pauperizing the local population who had already suffered for over 30 years of war, where their economies had been embargoed, this happened in a blatant way under the Rajapaksas, because they didn't care. Their form of Sinhala Buddhist nationalism, their form of racism, made it that they didn't care what the consequences were, what people thought about. But what is happening today? Now this House has been debating, several members have been talking about, and in fact, the President...
Who meaning?
And in fact, the President had also talked about Kurundur Male Card, where in a gazette in 1933, 72 acres had been identified as archaeological sites. Honorable Presiding Member, I am here with tabling five documents that show that this Kurundur Male Card was archaeological sites, and at no point was it described or discovered as a Buddhist heritage site. And the first time that it was identified as a Buddhist heritage site was by a letter by a surveyor who was asked to go and survey that area on the 14th of December 2020 as Kurindu Vihare, as the site belonging to Kurindu Vihare. A surveyor, who is not even an archaeologist, had already discovered that this is a Kurindu Vihare. Not one document until then cited this particular site as belonging to a Vihare. Now, I'm not trying to say, Honorable Presiding Member, that this should not be identified as a Buddhist, ancient Buddhist archaeological site. If it is, by all means, it has to be. And it has to be protected. But what has happened? When courts gave orders saying that no new building should be built there, in breach of those court orders, the army went out to build a new vihare, and now 230 acres of land in addition to the 72 acres is being demanded by the Buddhist clergy, like Ella Vela Medananda Thera, saying that it's only Buddhist who can be settled in
Kale Avasana
the original I'm winding up, sir.
Find out.
I'm winding up. So the original way of grabbing land belonging to the Tamils is now being grabbed in the name of archaeological sites and Buddhism in order to colonize and signalize. This is the worst thing that can happen to a people who have faced a war, who are coming out of that situation, when their lands to try and gain some form of income is being deprived them in this way, Honorable Presiding Member.
Thank you, Honorable. Milagata Janaka Makmura Garu Ematwa Putumada Vinadi Dahatraka Kalatino.
Garu Mulusunegar Mantumani, Atikaru Janadi Putuma Visin, Jatia Amatala Pahugia, Palavinita Etma, Mirati. සෑම දේශපාලන පක්ෂයකටම ආරාධනා කොත් කරා අපි එකතු වෙලා රට හදන වැඩපිළිවෙල කරමු කියලා. එතුමා රට බාර ගන්නකොට තිබුණ හැටිත් අද තියෙන හැටිත් එතුමා පැහැදිලි කරලා පෙන්නුවා. ඒක නිසා ගොඩක් අය හිතුවේ නැහැ නැවත වරක් මේ තෙල් පෝලින් නැති වෙලා විදුලිය 24 පැය දීලා මේ ගෑස් සිඟේ මග හරවලා මේ වගේ තැනකට එයි කියලා. ඒ ඇවිල්ලා අපි දැන් සාමාන්‍ය පරිදි මේ වැඩ කොටස කරගෙන යනවා. ඒ වගේම අවුරුදු දෙක තුන හිටපු ඔබතුමත් අපිත් පහුගිය කාලේ 34,000ක් විතර බඳවා ගත්තා පුහුණුවකට පැකෑ ලක්ෂ කියලා අපි දැන් ඒ අය ස්ථිර කරගෙන යනවා. ඒ වගේම පහුගිය කාලේ මග නතර වෙලා තිබිච්ච වැඩ ආරම්භ කළා දැන් ඒ කටයුතු කරනවා එක්කම ජනතාවට තිබිච්ච බර අද අඩු කළා තියෙනවා විශේෂයෙන්ම ඩොලරය අඩු වීමට සාපේක්ෂව බඩු මිල අඩු නොවුනත් යම් කිසි ප්‍රමාණයකින් උද්දමනය අඩු වෙලා තියෙනවා ඉතින් මේ වගේ වැඩ කටයුතු රාශියක් එතුමා කරලා මේ ඉදිරි කාලයේදී අපි ඔක්කොම එකතු වෙලා රට වෙනුවෙන් තමන්ගේ යුතුකම කරමු කියන ආරාධනාව තමයි එතුමා කරේ. අපි දකිනවා රටේ මේ ගැටලු ඇති වෙන්න හේතු ගණනාවක් තියෙනවා. විදුලිය කපන්න උනේ විදුලිය නිෂ්පාදනය කරන්න අපි වැඩි හරියක් තෙල් පාවිච්චි කරා. ඒ තෙල් පාවිච්චි කිරීම නිසා තමයි අන්තිම තෙලුත් නැහැ විදුලියත් නැති වුණා. ඒකට අපි දැන් පිළියම් කීපයක් කරගෙන යනවා. විශේෂයෙන්ම අපි පළාත් පාලන ආයතනවල සෝලා අපි හඳුල්ලා දෙන්න යනවා ඒ ආයතන වල වහලවල ස්පේස් එක බලලා සෝලා හයි කරලා දෙන්න එතකොට රජයේ විශාල මුදලක් වැය කරලා විදුලි නිෂ්පාදනය කරන වෙනුවට අපිට පුළුවන්කමක් තියෙනවා හිරුවලියෙන් ඒ කටයුතු කරන්න අපි පළාත් සභාවල රෝහල් වලත් ඒ කටයුතු දැන් කරන්න බලාපොරොත්තු වෙනවා. කොට රැට බැලුවොත් වීදිලාම්පු විශාල ප්‍රමාණයක් රටේ තියෙනවා. ඒක අපිට පුළුවන් මේ සෝලා හරහා කරන්න. ඒකම අපි බලාපොරොත්තු වෙනවා පළාත් පාලන ආයතනවල මේ කැලිකසල එකතු කරන වාහන ඒවත් දැන් ගොඩක් රටවල් වල කරන්නේ අලුත් විදිහට අපි සෝලා වලින්ම දුවන්න පුළුවන් අර චාර්ජ් කරලා දුවන විදුලියෙන් දුවන වාහන. ඉතින් අපි අත්හදා බැලීමක් හරි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ මේ වියදම අඩු කරන්න. ඒකට අපේ රටේ වැඩි හරියක් වෙලාවකට අවුව තියෙනවා, හිරුවෙලිය තියෙනවා. ඒක නිසා මේ විදුලියට තෙල් පාවිච්චි කරන එකත් අඩු කරොත් අපිට මේ ඩොලර් ඉතුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අද සංචාර කර්මාන්තය දියුණු කරගෙන ලංකාවට එන සංචාරකයන් වැඩි වෙලා
ඒකම අපිට පහුගිය කාලේ කිසිම ආයෝජකයෙක් ලංකාවට එන්නේ නැතුව ගියා. දැන් ඒ අය නැවත වරක් එනවා. ඒකම අපි නතර කරපු විදේශ රටවල් වලින් දීපු ග්‍රාන්ට් තිබුණා. ඒ වගේම ණයගත් ඒවා තිබුණා, නතර කරලා තිබුණා. අපි දැන් ඒවා නැවත වරක් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ අමාත්‍යංශය යටතේ, නෙදර්ලන්ත රජය යටතේ අපි ආධාරයක් හම්බෙලා අපි පාලම් ව්‍යාකෘතියක් කරා. ඒක දැන් අපි අපව පටන් අරන් තියෙනවා. ඒ වගේම පළාත් මාර්ග හදන්න මහමාර්ග අමාත්‍යන්ට අයිරෝඩ් ප්‍රොජෙක්ට් එකක් තිබුණා, අවුරුදු ගණනාවක් නතර වෙච්චි. දැන් ඒව පටන් අරන් මේ වැඩ කටයුතු රාශියක් දැන් ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමාගේ වෑයම මේ රටේ ජනතාව අපි 2022 හිටියට වඩා හොඳ තැනකට ගේන්න. දැන් මිනිස්සුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා රට නැවත වරක් හොඳ අතට හැරලා වැඩ කටයුතු කරනවා කියලා. අපේ රටේ ව්‍යාපාරිකයෙක්වත් පහුගිය දවස්වල ආයෝජනයක් කරන්න කැමති නැහැ. ඒකට හේතුව තමන්ගේ ව්‍යාපාරය කරලා මේක කාරුවක් කඩාගෙන පැල්ල හිටන් ගයි කියලා. මොකද නීතිය අතට ගත්ත පිරිසක් රටේ හිටියා. වාහනේ යනකොට කොහෙද යන්නේ අහනවා, මේ වාහනේ ගත්තේ කොහමද අහනවා. අරට ඒගොල්ලන්ගේ සල්ලි වලින් ගත්තා වගේ. එහෙම මේ කොළඹ නම් බැලුවොත් කොහෙවත් යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අද ඒ தත්තේ නැති වෙලා මේ මිනිස්සුන්ගේ තිබිච්ච බය තුරන් වෙලා තියෙනවා. අපේ රටේ ඉන්න ව්‍යාපාරිකයෝ ගොඩක් අය කිසිම ආයෝජනයක් කරන්න පෙළඹුණේ නැහැ. ඒක නිසා IMF එකත් කියනවා, ලංකාවේ ඉන්න දේශපාලන පක්ෂත් පහුගිය කාලේ කියනවා මේ රටට සල්ලි යවුවාම සල්ලි හොරකම් කරනවා කියලා. ඩොලර් එවන්න එපා කිව්වම මිනිස්සු පිටරට ශ්‍රමිකයන් ඩොලර් එව්වේ නැහැ. ඒක තමයි අපට උනේ. ඉතින් එහෙම එව්වේ නැති වුණහම වෙන්නේ අපේ රටේ දියුණුව අපට නැති වෙන එක. දැන් ඒවා ඔක්කොම බොරු කියලා ඔප්පු කරලා තියෙනවා. අපේ රටට ඩොලර් එව්වහම කාටවත් හොරකම් කරගන්න එහෙම පුළුවන්කමක් තියෙනවා නම් ඒක අපි දන්නේ නැති ක්‍රමයක් වෙන්න ඕනේ. දැන් ඒක නිසා ඊයේ දවසේ ගෙනාවා මේ දූෂණ විරෝධී පනතක්. ඇයි ගෙනාවේ? මේ රටේ මේ දූෂණේ නතර කරන්න. අල්ලස් දූෂණේ මේ කොමිෂන් සභාව තවත් සත්‍යමත් කරලා මේව නතර කරන්න. ඉතින් අපි කිසිම ඒකට බය වෙන්නේ නැහැ. හොරකම වංචාව කරන්නේ නැත්තම් බය වෙන්න දෙයක් නැහැ. ඒක නිසා මේ නීති අලුත් කළා අපි බලන්න ඕන ඒව නතර කරන්න. ඉතින් ඒ නතර කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්න උත්සාහ ගන්නවා. හැබැයි මුළුසුනේ කරු මන්තුමනි, මේවට පෙළඹෙන්නේ වෙන්නේ අපේ රටේ මිනිස්සු හොයාගෙන තියෙන ක්‍රමේ තමයි ඉක්මනින් වැඩක් කරන්න කියලා කාටවත් කියලා පගාවක් දෙනවා. ඒක තමයි වැඩිහරයක් වෙලා තියෙන්නේ. මම අහනවා රෝහලකට ගිහිලා තමන්ගේ මරණයක් ආගේ හරි තිබුණොත් ඒකවත් ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි ඔක්කොම පුරුදු වෙලා තියෙනවා කාට හරි ගින් සල්ලි දෙන්න. එතකොට දැන් අපි බස් එකක බැලුවොත් ටිකට් එක දෙන්නේ නැහැ කියලා හිතන් බැහැලා තමයි කියන්නේ. ඔය ටිකට් එකක් බස් එකේ දුන්නේ නැත්නම් තමන්ගේ සල්ලි අර ඩ්‍රයිවර් මහත්තයාට හරි කොන්දස්තර මහත්තයාට හරි තමයි යන්නේ. රාණ්ඩුවට එන්නේ නැහැ. දන දනම ටිකට් ගන්නේ නැහැ. එතකොට මම කියන්නේ දන දනම වැරදි කරන්නේ. එතකොට ඉස්සර දැන් ටිකට් එක වගේ තුන් ගණන් කොහෙද දඩයක් ගන්නවා. ඒක නිසා ටිකට් ගන්නෙ නැහැ. ඒක මගියටත් මේක අපි කියලා දුන්නා. අපි ඉස්කෝලේ යන කාලේ සීසන් එකක් තිබුණා නම් එහෙම නැත්නම් ටිකට් එකක් ඇඩුවා නම් ඒ අර චෙක්ඉන් පයින්නවා කියනවා. ඒක නිසා බයයි. දැන් එහෙම බයක් නැහැ. මොකද ඒක මේවට ඒ වැඩේ අනිත් පැත්තට කරන ඒගොල්ලන්ට දනුව වැඩි කරන්න ඕනේ. පගාව දෙන්න යන එක්කෙනාට දනුව වැඩි කරන්න ඕනේ. ඒ මේවා ඔක්කොම කරන්නේ තමන් ලේසිකම හොයාගෙන වැරදි ක්‍රමවලින් තමන්ගේ වැඩේ කරගන්න ගිහිල්ලා තමයි මේ රටේ මේ දූෂණේ ඉහවහලා තියෙන්නේ. ඒක නිසා අපි දකිනවා ඒ දූෂණේ නතර කරන්න අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. එකතු වෙලා මේක නවත්තන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ඒ නිසා සියලු දෙනාගේම වගකීමක් තියෙනවා මේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ කටයුතු වලට අපි සහයෝගය දීලා මේ රටේ ඉදිරියේ අපේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවන්ට උනත් හොඳ රටක් හදන්න නම් හැමෝම සත්භාවයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මුළුසුනේ කරු සභාපතිතුමනි, රාජ්‍ය ආදායම් වැඩි කරගන්න ආණ්ඩුව ලොකු කටයුත්තක් කරලා තියෙනවා. වියදම අඩු කරගෙන රජයේ ආදායම් වැඩි කරගන්න කටයුතු කරලා තියෙනවා. එහෙම කරේ නැත්නම් අඩුම ගන්න රාජ්‍ය සේවකයින් පහුගිය කාලේ පඩි ගෑව ගන්නත් බැරි වෙනවා. ඉතින් බදු ගැහුවෙත් මේ ආදායම් වැඩි කරගන්න. එතකොට ආණ්ඩුවක් කැටියට බදු වැඩියෙන් ගැහුවා කියලා ආණ්ඩුවේ කාටවත් සල්ලි ගන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඒ බදු ගහන්නෙත් මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා. ඉතින් අපි වැඩිපුර බදු ගැහුවා නම් දැන් ජනාධිපතිතුමා කල්පනා කරගෙන යනවා මේවා එකෙන් එක අඩු කරලා දෙන්න. ඒ වගේම මම මුලින් කිව්වා වගේම දැන් රාජ්‍ය ගිරුම්කාර සභාවට ආවහම ආයතන ගෙනාවාම පුරප්පාඩු ගන්නවක් තියනවා කියනවා. අපි කියනවා රාජ්‍ය සේවය වැඩි කියලා. දැන් රාජ්‍ය සේවය වැඩි නම් ආයතන අරන් බැලුවාම කියන අපිට මෙච්චර පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. මේවා පුරවන්නේ නැද්ද කියලා. මම දන්න හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් 12000ක් විතර පුරප්පාඩු තියෙනවා. හැබැයි අපි අහුවාම රාජ්‍ය සේවය වැඩි කියනවා. ඒකට වැඩි වෙන්න හේතුවක් තියෙනවා. අපි එකපාරම විශාල පිරිසකට පත් වෙන දුන්නා. උපාධිධාරී 64000කට පත් වෙන දෙනවා. ඇත්තටම ඒ තනතුරට පුරප්පාඩු තිබුණේ නැහැ. ඒ තනතුරට පුරප්පාඩු තිබුණේ නැහැ. අවුරුදු ගණනාවක් උපාධිය ගත්තේ පිරිසකට එකවර පත් වෙන දුන්නා. ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිරුණා. දැන් ඒක තුනී කරන්න තමයි ගුරුපත්තින් 20000කට විතර දැන් අලුතෙන් දෙන්න යන්නේ ගුරු විභාගයත් තියලා ඒ ඉන්න අයගෙන්. ඒකට අපි දැනට තියෙන පුරප්පාඩු කොහෙලා තමයි අර රැකියාලස්සේ බඳවාගත්තේ ඒගොල්ලෝ අපි පත් කරන්නේ. ඒකට ඒක අපි බලාපොරොත්තු වෙනවා ඒ අයගෙන් වැඩක් ගන්න මේ රටට. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන වැඩ කොටස ගන්න. දැන් අපේ පළාත් පාලන ආයතන වල 9000කට අධික පිරිසක් ඉන්නවා අනියම් කම්කරු අය. මේ රටේ මේ දැන් මේ තියෙන ඩෙන්ගු ප්‍රශ්නේ විසඳන්නේ ඒ අහිංසක පිරිස. අපි වලව පාර අතු ගන්න මේ සියල්ලම කරන ඒ අය. දැන් අපි ඒ අයත් ස්ථිර කරලා දෙන්න යන මොකද අවුරුදු 5ක් 6ක් අපි ඔක්කොටම කරන්න බැරි වැඩක් කරපු පිරිසක් ඉන්නවා. ඒ අය ටික ඔක්කොම එක දවසක් නිකන් හිටියොත් ඔය අනිත් ස්ට්‍රයික් කරා වගේ නෙමෙයි මේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැම පාරකම කුණු ගොඩක් ඉතුරු වෙයි. ඩෙන්ගු වැඩි වෙයි. එතකොට මේ මිනිස්සු එහෙම නැතුව කම්කරු දිනේ දවසෙත් පාරවල් සුද්ධ කළා ඒ කම්කරු ජනතාව තමයි වැඩ කරේ. ඒ නිසා අපි රජයක් හැටියට අගමැතිතුමත් අපි ඒ අය සියලු දෙනාම ඉතා ඉක්මනින් එයාගේ රැකියාව සුරක්ෂිතතාවයේ ඇති කරන්න
ගරු ඇමතුමා ඔබතුමාට තමයි විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඒ කටයුතු කරනවා. ඒ නිසා මේ සියල්ලම කරන්න පුළුවන් උනේ ජනාධිපතිතුමා එතුමාගේ කතාවේ කිව්වා වගේම මේ සියල්ලම කළමනාකරණය කරලා කටයුතු කිරීම තුළ. මම එනකොටම ඉස්සෙල්ලා මට ඇහුණා කියනවා මේ ජනාධිපතිතුමා හොඳ වැඩ කරාට ආණ්ඩුවේ ඉන්න කට්ටිය ඉන්නේ අර පරණ කට්ටියම කියලා. ජනාධිපතිතුමාව පත් කරන්න අපිට හොඳ නම් මේ මේ පැත්තේ ඉන්න ඔක්කොම එකතු වෙලා පත් කරන්න හොඳයි. ඒ පත් කරනකොට කිව්වේ ඕක නෙමෙයි. එදා පත් කරන දවසේ කිව්වා රනිල් වික්‍රමසිංහ එදා අගමැතිතුමා පත් කළ ගමේ එන්න එපා කිව්වා. දැන් හොඳ වෙනකොට අපි නරකයි. එතකොට අපි දැන් පත් කරේ. ඒක නිසා ඒ හොඳ වැඩේ කරන්න එතුමා උදව් කරෙත් අපි. දැන් උදව් කරගෙන යනකොට කට්ටියට පොඩි හිතරිදීමක් තියෙනවා නෑ එතුමා හොඳයි ළඟ ඉන්න කට්ටිය නරකයි කියලා. ළඟ ඉන්න කට්ටිය නරක නම් එතුමාට මේ වැඩේ කරන්න බෑ. ආණ්ඩුව කියන්නේ අගමැතිතුමත් මේ කැබිනට් මණ්ඩලෙත් අපි සියලු දෙනාම. ඒ ආණ්ඩුවක් හයිය දුන්නේ නැත්නම් ජනාධිපතිතුමාට උතරත් මේ වැඩේ කරන්න බෑ. එතුමාට හයිය අපි දීලා මේ රට හරි මාර්ගයේ ගෙනියන්න අපි ඔක්කොම එකතු වෙලා මේ සියල්ලම කරනවා. ඒක නිසා එතුමා මේ රටේ ජනාධිපතිවරයා වෙලා තාම අවුරුද්දකුත් නැහැ.
කාලය අවසානය යමතුමා.
වැඩ කොටසක් කරලා තියෙනවා. තවත් අවුරුද්දක් යනකොට මේ රට තිබුණ තැනටත් වඩා අපි බලාපොරොත්තු වෙනවා රටේ ජනතාවට සහන ලැබලා දීලා අපිට අපේ රටේ ජනතාවගේ බලාපොරොත්තු මල්පල ගන්නන්න එතුමාට හැකියාව ලැබෙයි කියන බලාපොරොත්තුවත් එක්ක තමුන් ආන්සයට මට කාලය ලැබලා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මම ඉන්නවා.
බොහොම ස්තුතියි.